సమంతా చక్కవాలేసు అత్రా గచ్చంతు దేవతా సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముక్కదం ధమ్మశ్రవణ కాలో అయం బదంత ధమ్మశ్రవణ కాలో అయం బదంత ధమ్మశ్రవణ కాలో అయం బదంత నమో తస్స భగవతు అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతు అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతు అర్హతో సమ్మా సంబుద్ధస్ ఏ అపగే శాస్త్రు సమ్మా సంబుదురజానన్ వహన్సేట అప హెమ దినాగేమ నమస్కారే వేవా. సుపిన్వత్ని మే పినుతున్ హెమ దినామ మే విలావి బలాపొరొత్తువాన్ని ధర్మశ్రవణే కరన్నటాయి దేశనావి దాయకత్వేగిన కటయుతు కరణ పినుతున్ సిహి కరలా దేశనావ అవసానే అనుమోదనా కరంట బలాపొరొత్తు వెనో దెన్ ధర్మశ్రవణే కరన్నట కాలే దేశనావట మాతృకా విధియట లభిల తిబెన్నే భావనా విధి అతివన చిత్తచైతసిక ధర్మ విదర్శనావ సందా విమసాగాన్ని కోహమద కేనిక ఇక బోమ హొంద ప్రాయోగిక గెటలువా మొగద మీ గుడా దినుగుడ తీన ప్రశ్నయ ఇదురు భావనా వేదీనం భావన కరణాయట తమై మీ దేశనం హరియాన్ని భావన కరాన్ని నెతి కెనుకుత్ భావన కరాన్ని పిలంబెండోన మీ దేశనవహల హేతువ భావన నొకర కిసిమ కెనుకుట మార్గఫల లభిని నెహె మార్గఫల లభిన్నే కెనుకుట నివందకిన కోమద్బే ඇත්තටම බෞද්ධකම වුණත් හරිම අසම්පූර්ණ තැනක තියෙන භාවනා නොකරනවා. ඒ කියන්නේ බෞද්ධෙක් වෙන්නෙම භාවනාවෙන් තමයි. බෞද්ධෙක් වෙන්න වෙන විධික්‍රමයක් නැහැ. බෞද්ධෙක් වෙන්නේ භාවනාවත් එක්ක. ඒත් භාවනා නොකරන කෙනෙකුට ඇත්තටම සැබෑ බුද්ධ ශ්‍රාවකෙක් වෙන්න පුළුවන්කමක් නැහැ. ඒතර සැබෑ බුද්ධ ශ්‍රාවකයාගේ ස්වභාවය තමයි භාවනා කරන කම. මෙතන ආපු අය භාවනා කරන්න නැත්නම් අනිත් බෞද්ධයෙක් කියලාත් කියන්න උමනා නැහැ. ඒක සම්පූර්ණ වෙන්නේ භාවනාවත් එක්ක. සාමාන්‍යයෙන් ඉතින් හැමදාම නැතත් සතියට වරක් දෙවරක් හෝ තමන්ගේ සිතුවිලි විමසා බලන්න ඕන. තමන්ගේ සිත විමසා බලන්න ඕන. මෛත්‍රී වගේ භාවනා ක්‍රමයකට එකතු වෙන්න ඕන. එහෙම එකතු වෙන්නේ නැත්නම් එයාගේ විශාල අඩුවක් තියෙනවා. එමෙකතු වෙන්නේ නැත. ඔයාලා හිතානින් මේ බෞද්ධකම කියන්නේ දානි ටිකක් ගෙනියන එක, හාමුදුරුවොත් එක්ක මේ පන්සලේ වැඩ ටික කරන්න උදව් වෙන එක කියලා නම් ඒක විශාලම අඩුපාඩුවක් ඒක. හේතුව මේ භාවනාවෙන් තමයි කෙනෙක් ආධ්‍යාත්මික සැනසීම උරගා බලන්නේ. ඒ භාවනාවෙන් තමයි කාම ලෝකේ පවයි අර කාම භූමිය කැමැත්ත පදනම් වෙච්ච ලෝකේ පස්සේ දුවනකම හිම නැති වෙන්නේ භාවනාවත් එක්ක. දැන් ඔයාලා ලෝකෙට දුවනවනේ. ඒත් ඔයගොල්ලෝ ලෝකෙන් නික්මේ. ඒ කියන්නේ හරිය ආසයිනේ මේ කාමයන් නඩත්තු කරන්න ඔයගොල්ලෝ. අපි ඉන්නේ කාම ගවේෂණයකනේ. එතකොට මේ කාම ගවේෂණයත් එක්ක අපි එකෙන් සිත මුදව ගන්න කැමති නෑනේ. ඇයි නැත්තේ? අර භාවනාවෙන් උදව්ව ලැබිලා නැති නිසා. භාවනාවෙන් උදව්ව ලැබුණාම තමයි තේරෙන්නේ මේ රජකමටත් වඩා භාවනාවෙන් ලබන්න පුළුවන් ආධ්‍යාත්මික සැනසීමක් තියෙනවා. සක්විති රජ වෙනවටත් වඩා ශ්‍රේෂ්ඨ අධ්‍යක්ීමක් තියෙනවා කියලා තේරෙන්නේ භාවනා කරනකොට. ඒකට බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා. අර උන්වහන්සේක තැනක මේ මාගන්ධිය කියලා බ්‍රාහ්මණී උන්වහන්සේට එක වෙලාවක චෝදනාවක් කරනවා. එතකොට එයා කරන චෝදනාව තමයි ඔබ වහන්සේ මිනිස්සු සැප විඳිනවට කැමති නැහැ කියන එක. සැපය කියන එකට ඔබ වහන්සේ අකමැති කියලා මෙයා බොහොම ප්‍රසිද්ධියේ සාල විවේචනයක් කළා බුදුරජාණන් වහන්සේට. තෙදා බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ භාරද්වාජගේ ගිනිහල්කේ. ඒ කියන්නේ ගිනිහල්ගේත් බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳලා තියෙනවා. අපි සරණගේ බුදුරජාණන් වහන්සේ ගිනිහල් ගෙවල් වලත් වැඩ ඉඳලා, මැටි පිල් වලත් වැඩ ඉඳලා, ගස් යටත් වැඩ ඉඳලා, ගංගා තීරේ තයිනි වැඩ ඉඳලා. හැබැයි ජේතවනාරාමෙත් වැඩ ඉඳලා පූර්වාරාමෙත් වැඩ ඉඳලා බලන්න නිවහල් බව, ඒ නිදහස් බව. ඉතින් මේ විදිහට බුදුරජාණන්සේ වැඩ ඉන්නකොට එදා මේ උදේම බුදුරජාණන්සේ ගිනිහල්ගෙන් අවදි වෙලා විවේකී බණ භාවනා කරගෙන මේ භාග්‍යතුන් වහන්සේ හුදේකලා වැඩ ඉන්න කැලෑවට වඩිනවලු. මේ හුදේකලාව කියන එකට අපේ සිත බැඳින්නේ, එකතු වෙන්නේ චිත්ත සමාධියම වඩනකොට තමයි. නැත්නම් අපි හුදේකලාවට කැමති නෑනේ. ඔයාලා බලන්න කවුරු හරි එක්ක කතා කරගෙන ඉන්න තමයි කැමති. දැන් අපි දැන් සමාලාවට අපි උනත් විවේකයෙන් ඉන්නකොට සමහර අය ඇවිල්ලා කියනවා, අනේ විවේකයෙන් ඉන්නේ කොහමද, තනියෙන් ඉන්නේ කොහමද කියලා අහනවා. ඒ කියන්නේ එච්චර යා විවේකේ හුරු නැහැ. එයා කැමති කීප දෙනෙක් එකතු වෙලා කතා බහ කර කර ඉන්න. ඉතින් අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ කැලෑවේ හුදේකලා වැඩ හිටියා. එදාර මේ භාරත් මේ මාගන්ධියා බුදුරජාණන් වහන්සේ අර වැඩ හිටපු භාරද්වාජගේ ගෙදරට ආවා. එයාලා පරණ යාළුවෝ. එයා දැක්කා ඇතුලේ බුදුරජාණන් ඇතුලේ ලස්සන තන ඇතිරිල්ලක් තියෙනවා. ඒක මොකුත් වෙලා නැහැ ඒ තන ඇතිරිල්ල. ඒ තන ඇතිරිල්ල දැකලා එයා කිව්වා, කවුද මේ තන ඇතිරිල්ල ඉන්නේ කියලා ඇහුවා. මේ තන ඇතිරිල්ල ඉන්නේ කවුද කියලා ඇහුවා. එතකොට ඒ තන ඇතිරිල්ලේ දිහා බලලා මේ තන ඇතිරිල්ල ඉන්නේ කවුද කියලා නැහුවේ. අහපු ගමම්ම අර මිනිස්සයා කිව්වා, ආ මේ දවස්වල ශ්‍රමණ ගෞතමයෝ අපේ ගිනිහල් ගේනේ රැය පහන් කරන්නේ කියලා. එතකොට බනින්න පටන් ගත්තා. අපෝ උන්වහන්සේ අසුරු කරන්න ඕන කෙනෙක් නෙමෙයි. ඒ ශ්‍රමණ බවත් ගෞතමයෝ කියන්නේ සැපේට අකමැති කෙනෙක්. දුකයි දුකයි කියලා, අනිත්‍යයි අනිත්‍යයි කියලා මොකද්දෝ එකක් කියාගෙන යන කෙනෙක්. එයා හරි විරුද්ධයිනේ මිනිස්සු සැප විඳිනවට කියලා චෝදනාවක් කළා. බරපතල චෝදනාවක්. ඊට පස්සේ අර භාරද්වාජ කිව්වා, අදරැටත් උන්වහන්සේ මෙහි එනවා. අදරැටත් මේ පැත්තේ එනවා. ආවම ඔයා කියාපු ටික කියන්නද කියලා ඇහුවා. එතකොට අර මේ මාගන්ධිය කිව්වා, කියන්න කමන්නේ කිව්වා. කිව්වට කමන්නේ කිව්වා. භාග්‍යතුන් වහන්සේ ඔන්න හවස් කාලේ වැඩියා. වැඩම කරලා තන ඇතිරිලි වාඩි වුණා. දෙපොට සිවුර අතුරගෙන තන ඇතිරිලි වාඩි වුණා. ඉතින් දෙපොට සිවුර අතුරාගෙන තන ඇතිරිලි වාඩි වුණාම දැන් තන ඇතිරිලි වාඩි වෙලා ඉන්නවා භාග්‍යවතුන් වහන්සේ. ඉතින් අර ඇවිල්ලා කෝ මේ හරි ප්‍රශ්නයක් වුණානේ අද මොකද්ද කියලා ඇහුවා. මේ අද දවල් මේ මාගන්ධියාව ඇවිල්ලා ඔබ වහන්සේට කිව්වද හරියට බැන්න. හරි දොස් කිව්වා ඔබ වහන්සේ සැපේට විරුද්ධයි, සැප විඳිනවට කැමති නෑ කිය කියා හරියට දොස් කිව්වා නේ ඔබ වහන්සේ ගැන. හරියට දොස් කිව්වා කියලා කිව්වා. ඒතර එහෙම කිව්වහම ඒ විදිහට දෝෂාරෝපණය කරපු බව කිව්වහම බුදුරජාණන්සේ නිහඬව වැඩ හිටියා. නිශ්ශබ්දව වැඩ හිටියා. ඒතර බුදුරජාණන්සේම නිශ්ශබ්දව වැඩ හිටියාම මාගන්ධියා පහුවෙනිදත් ආවා. ඇයිද අරයා කියනවා කොණීට ඉස්සලද අහන්න ඇති එයා මොනවද කිව්වේ කියලා අහගන්නත් එක්ක එන්න ඇති. ඒතර බුදුරජාණන් වහන්සේ මේ එදා වැඩියේ නෑ ඇතුළට කැලේට වැඩියේ නෑ. එතකොට එනකොටම අර මාගන්ධියාට භාරද්වාජ කිව්වා, ඔන්න අද හොඳ දවස. මොකද අන්න ඇතුළේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. දැන් ඔහි ගිහින් අද ඊයේ කරපු චෝදනාව අද කරන්න කිව්වා. ඊ චෝදනාව කරානේ. ඒ චෝදනාව දැන් ඔයාටම පුළුවන් ගිහින් බුදුරජාණන්සිට කියන්න. එතකොට යා මොකද කළේ? යා ඇතුළට ගියා. ඇතුළට ගිහින් අර ඊයේ කියපු ටික ඔක්කොම බුදුරජාණන් වහන්සේට කිව්වා. ඊයේ කරපු චෝදනාව එහෙම පිටින්ම බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කළා. එහෙම ඉදිරිපත් කළාට පස්සේ භාග්‍යතුන් වහන්සේට කිව්වා මම ඔබ වහන්සේට අකමැති, ඔබ වහන්සේ මිනිස්සු සැප විඳිනවට කැමති නැහැ. ඔබ වහන්සේ මිනිස්සු සැප විඳිනවට හරි අකමැති කෙනෙක්. ඇයි ඔච්චර සැපේට අකමැති කියලා? ඒතර බුදුරජාණන් සේව ඔයා මොනවද මං ගැන දන්නේ කියලා ඇහුවා. මං දන්නවා ඔබ සැපේට කැමති නැහැ. ඒක තමයි මං දන්නේ. ඔබ වහන්සේ සැපේට නම් කැමති නැහැ කියලා කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් සුවදාලා මාගන්දිය ඔයා මොනවද සැප ගැන දන්නේ කියලා ඇහුවා. මාගන්දිය හේමන්ත ගිම්හාන වස්සාන කියන ඍතුවලට වෙන වෙනම මාලිගා මට තිබ්බා කියනවා. ඔයාට තියෙනවද කියලා අහනවා. නැහැ කිව්වා. 140,000 පිරිවරාගෙන මම මාලිගාවේ හිටියේ කියනවා. ඔයාලට ඉන්නවද ගෙදර එහෙම වැඩට කියලා ඇහුවා. නැහැ කිව්වා. මාගන්දිය මට අවුරුදු 20ක් වෙනකොට මාලිගාවේම අවුරුදු 20යි විතරයි හිටියේ කියනවා. ඔයාලා ගෙදර එහෙමද කියලා ඇහුවා. ආච්චිලත් ඉන්නවා, සීයලත් ඉන්නවා, වයසක අයත් ඉන්නවා, හැරමිටියෙන් යන අයත් ඉන්නවා, පොඩි ළමයිත් ඉන්නවා. බලන්නිතුරු උනාසේගේ කාම සැපේ කොහොමද කියලා. මාගන්දි එක වෙලාවක මට ඒ කාම සැපේ පා වුණා. ඕක ඉපා වෙනවනේ එක වෙලාවක. හොඳට බලන්න. හැමදාම තරුපහේ හෝටලෙකින් කණ්ඩා හම්බුණා කියලා හිතන්නකො. හැමදාම හම්බෙන්නේ තරුපහේ හෝටලෙකින් කෑම. ඒතර හැමදාම තරුපහේ හෝටලෙකින් කණ්ඩා හම්බුනොත් එයා ස්ථීරවම පොල් සම්බෝලවල් හොයන්න පටන් ගන්නවා. කිරි කොස් ටිකක් උයලා පොල් සම්බෝලයක් හදලා කැම ටිකක් කන්න ආසාවක් යකේ තේ උපදිනවා. හැමදාම තරුපහේ හෝටලෙකින් කන්න හම්බුනොත් එයා එහෙමයි. එතකොට මේ බලන්න පින්වත්නි, මේ කියන්නේ හොඳට ඔළුවට ගන්න. තුරුණාංශ කියනවා මට කැම සැපේ පා වුණා. ඊට පස්සේ මම දුර්ගේශ්වරි වලට ගියා. ඇසල සඳ රාත්‍රින් අස්වැහගේ පිටේ නැගලා මම මාලිගාව තැහැරියා. මාලිගාව තැහැරලා දුර්ගේශ්වරි වල පළවෙනි ධ්‍යානෙ වැඩුවා. කාමයන්ගෙන් වෙන් වෙලා විවිච්චේව කාම අකුසලේහි විවිච්චේව විවිච්චේව අකුසලේහි රාග දේශම වලිනුත් හිත අයින් කරගෙන ඒ මොහොතට අයින් කරගන්නවා. යෝගින් මිදිලා නැහැ සිත. ඒ මොහොතට අනුව එතන භාවනාවට ඔන්න ඔය දෙක තමයි තියෙන්න ඕන. දැන් තියෙන කාම අරමුණු වලින් සිත මුදව ගන්න ඕන. දැන් තියෙන මේ මොහොතේ ඔයගලගේ සිතේ රාග දේශ තියෙනවා නේ? දැන් බනහනකොට නම් නැහැ නේ. හොඳට බලන්නකෝ, මේ බනහනිද්දි කෙනෙකුට රාගය උපදිනවද? මේ බනහගෙන ඉන්නකොට කෙනෙකුට ද්වේෂය උපදිනවද? උපදින්නේ නැහැ. මේ බනාගෙන ඉන්නකොට කෙනෙක්ගේ සිත තුළ රාගය උපදින්නෙත් නැහැ, ද්වේෂය උපදින්නෙත් නැහැ. අකුසලයෙන් සිත මිදෙනවා. හැබැයි එහෙම මිදුණට ඔය පින්නතුන්ලා මේ ආයෙත් ඔය පින්නතුන්ලා ගෙදර ගියාම, මේකෙන් එළියට ගියාම රාග ද්වේෂ උපදින්නේ නැද්ද? උපදිනවා. භාවනාවට ඉතාම හොඳ අවස්ථාව තමයි සිත රාග ද්වේෂ වලින් මුදව ගන්න එක. ඒක තමයි තියෙන්න ඕන එක. දැන් මේ වෙලාවේ දරුවෝ ගැන හිත හිත, ගෙවල් ගැන හිත හිත, කෑම ගැන හිත හිත ඒක කරන්න බෑ. මේක කරන්න බෑ. කාමයන්ගෙනුත් සිත මුදව ගන්න ඕන. නැත්තම් භාවනාවට වාඩි වෙච්ච ගමන්ම ඕවා මතක් වෙන්න ගන්නවා. ඕවා අනුව සිත පවතින්න ගන්නවා. එතකොට මොකද වෙන්නේ? ඒවා අනුව සිත පවතිනකොට ගොඩාක් මේ සිතේ කෙලෙස් අරමුණු මත පතිත වෙලා ඉන්නවා. අපි වඩපු භාවනාවක් නැහැ. භාගතුන් හස වදාලා මම කාමයන්ගෙන් වෙන් වෙලා, අකුසලයන්ගෙන් වෙන් වෙලා, සවිතක්කම් සවිචාරම් විවේකජම් පීතිසුකම් පටමඥානං උපසම්පජ්ජ විහෙරති. භාවනා රම්මණින් උපන්, භාවනා රම්මණී මත විතර්කේ පවත්වමි, භාවනාව අරමුණම විචාරමි. එහෙම විචාර ඉන්නකොට මගේ සිත ප්‍රීතියටපත් උනා. සවිතක්කං සවිචාරං විවේකජං. විවේකයෙන්. විවේකය කියන්නේ මොකද්ද? කාය විවේකය, චිත්ත විවේකය, උපදි විවේකය කියලා විවේකේ පැති තුනක් තියෙනවා. කාය විවේකය කියන්නේ ඔය දැන් ඔගොල්ලෝ ඉන්නේ වාඩි වෙලා, ඒ කාය විවේකය. චිත්ත විවේකය කියන්නේ මොකද්ද? චිත්ත විවේකය කියන්නේ කෙලෙසුන්ගෙන් සිත මුදවගෙන තියාගෙන ඉන්නවා. ඒකට හොඳ සිහිනුවණක් ඕන. උපදි විවේකය කියලා කියන්නේ, උපදි විවේකය කියන්නේ කාම උපදිය, කිලේශ උපදිය, අபிසංකාර උපදිය, කන්ද උපදිය කියන මේ උපදීන්ගෙන් අපි අපේ සිත මුදවගෙන ඉන්නවා. මේවායින් අපේ සිත අපි මුදවාගෙන ඉන්නවා. එතකොට මෙන්න මේවායින් අපේ සිත මුදවාගෙන අපේ සිත පවත්වනකොට විවේකජං ප්‍රීති සුඛං, ප්‍රීතියයි සැපයයි දෙකම ඇති වෙනවා. මොකද්ද ප්‍රීතිය කියන්නේ? ප්‍රීතිය කියන්නේ හිතට දැනෙන දේ. සැපේ කියන්නේ ගතට දැනෙන දේ. සැපේ කියන එක පින්වත්නි ගතට දැනින්නේ. අපිට ගතට දැන් සැපයක් නැහැනේ. ඇයි ගතට සැපයක් නැ? මේ ඇඟ ගත රිදුම් දෙනවා. හොඳට බලන්නකො. ඔයාලගේ ඇඟ දිහා බලන්නකො, රිදුම් දෙනවා. ඔගොල්ලෝම ලස්සන්ට ඇවිල්ලා හිටියට පිළිවෙලයි ඔය පින්තුන් මේ ආපු අය හුඟා හොඳයි. ඒ වුණට උන් පිළිවෙලට හිටියට මේ ගත රිදුම් දෙනවා. ඒක නවත්ත ගන්න බෑනේ. හොඳ ලස්සන්ට ඇඳගෙන පිළිවෙලට ආවට ඒක නවත්ත ගන්න බෑ. මේ ගත රිදුම් දෙන එක නවත්තන්න බෑ. හැම වෙලාවකම මේ ගත රිදුම් දෙනවා. ඒක හැම වෙලාවම තියෙනවා. ඒ කියන්නේ පළවෙනි ධ්‍යානෙ වගේ එකක් දෙවුණු වුණාට පස්සේ කායික වේදනාව පවා ගොඩාක් අඩු වෙලා යනවා. ඔයාලා කියනවාද කොන්දේ අමාරු තිනෝ, ඔළුවේ අමාරු තිනෝ, බඩේ අමාරු තිනෝ, දණහිසේ අමාරු තිනෝ කියලා ඔය කියන්නේ? ඔය ගොඩාක් අඩු වෙලා යනවා පළවෙනි ධ්‍යානෙ උපදව ගත්තොත්. ඇයි? විවේකජං ප්‍රීති සුඛං. ප්‍රීතිය සිතේ, සුඛ කියන්නේ සැපය, ගතේ. මේ වෙලාවේ ත්‍රිදුම් දෙනවා ඇඟ. හොඳට බලන්න. මන මෙනෙහි කළාම තමයි මතක් වෙන්නේ. දනහිස රි දෙන්නේ නැද්ද කියලා දනහිස ගැන කල්පනා කරන්න. මේ වෙලාවේ ත්‍රි දෙනවා. හැබැයි ඒක ගොඩාක් රිදුම් දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක උත්සන්න වෙලා නැහැ. හැබැයි රිදුම් දෙන එක නවතින්නේ නැහැ. මනෙහි මිනී කළාම රිදෙනවා. හොඳට බලන්න. ඔයාල නිකන් බෙල්ලේ බෙල්ලකට මානසිකාරය කරන්නකෝ. බෙල්ලේ පොඩි වේදනාවක් තියෙනවා දැනුත්. හොඳට බලන්න. එක පැත්තක රිදෙනවා මොකක් හරි පැත්තක. එහෙනම් මේ ගත හැම වෙලාවකම රිදුම් දෙනවා. බෙහෙත් ඕන වෙන්නේ ඒ රිදුම් දෙන එක උත්සන්න වුණාමයි බෙහෙත් ඕන වෙන්නේ. ඒකනේ පළවෙනි ධ්‍යානේ සාමාන්‍ය භාවනාව ටිකක් කරගෙන යනකොට කියන අනේ මට මගේ ඇඟ දැනෙන්නේ නැතු යනවා. සැපේ එනවා ඇඟට. ඒතර ගොඩාක් ඔය මට මතකයි එක ස්වාමිනාසනම මට කිව්වා කාලයකට කලින්. උනාංශයට මේ පොඩි සර්ජරි එකක් කරන්න වෛද්‍යවරයා මේ කිවලු මේකට මේ එතන වේදනාව නොඇටෙන විදියට ඉන්ජෙක්ෂන් ගහන්න ඕන කියලා. ඒ සෝනස් කිවලු නෑ එහෙම කරන්න ඕනේ නෑ. නිකන් කරන්න කියලා කිවලු. ඒ වෛද්‍යවරු හරි පුදුම වුණා කිව්වා ඒ ස්වාමීන් වහන්සේ හිටිය විදිය දැක්කම. දැන් සාමාන්‍ය කෙනෙකුට නම් ඉන්ජෙක්ෂන් එක ගහනකොටත් ඒක උලන්න බෑ නේද? මේ කකුලේ මං හිතන්නේ මේ බඩේ ඇඟ ඇතුලේ නෙමෙයි. එතකොට කොහොමත් ඉතින් නිර්වින්දනය කරන්න එපායේ. එතකොට දැන් මේ කකුලේ උන්වහන්සේගේ තුවාලයක් තිබිලා ඒක සම්පූර්ණයෙන් අයින් කරන්ද, ඒකේ සම්පූර්ණයෙන් අයින් කරලා මේ මහුම් ගහන වැඩේට හිරිවැටෙන්ද, බෙහෙත් දෙන්න එපා කියලා ඇනස්තීසියා දෙන්න එපා කියලා ඒ ස්වාමීන් වහන්සේ කිව්වලු. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඒකට මූණ දෙන විදිය දැක්කම වෛද්‍යවරු හරි පුදුම වුණා කිව්වා. ඇයි එහෙම පුදුම වෙන්නේ? අර සමාධියේ හුඟක් හොඳට තිබ්බට පස්සේ කැස් අරගෙන හිටියත් ඒ සැපේ බොහෝ කාලයක් පවතිනවා. ඒකනේ සමහර ආඳුරුරු එකට රැවටිලා තියෙන්නේ මේක නිවන කියලා. හොඳට ධ්‍යාන වඩ아가න හිටපු සමහර ආඳුරුරු මුලා වෙලා තියෙනවා. මොකද ඒ සැපේ දිගට පවතිනවා. ඒ කායික සැපේ සමාධියෙන් නැගිට්ටාමත් තියෙනවා. ඒක දවසෙම තියෙනවා. ඒක රසයි ඒක. ඒක පින්වත්නි එයාගේ දවස පුරාම ඒක තියෙනවා. ඉතින් දවස පුරාම තියෙනකොට අර ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ ඒ සැපේ වළඳන්න පුළුවන්. ප්‍රීති සුඛං ඒ සැපය ඇඟට දැනෙන්නේ. අර සියුම් වේදනා වැටෙන්නේ නැතුව යනවා. වේදන ගොඩාක් අඩුයි. ඇත්තටම වේදන ගොඩාක් කලමනාකරණය වෙනවා. ඒ නිසා මේ සැපේ කියලා කියන්නේ ඒක කයට දැනෙන එකක්. ඒකට අපි කාය පස්සද්ධිය කියලා කියනවා. පින්වත්නි මෙන්න මේ ටික මේ ටිකෙන් මම පළවෙනි ධ්‍යාන උපදවගෙන වාසය කළා කියනවා බුදුරජාණන් වහන්සේ. පින්වත භාග්‍යතුන් වහන්සේ වදාළ දේ බලන ලස්සන දෙයක්. පින්වත මම පළවෙනි ධ්‍යානෙ උපදෝගණීම වාසය කරනකොට ඒ පළවෙනි ධ්‍යානයේ වාසය කරනකොට ඒ දුර්ගේශ්වරි කඳුපන්තියේදී මම අර 1000 කඳුපන්තියේදී 145 පිරිවරාගෙන ඉන්නකොට මට ඒ සැපේ තිබ්බේ නැහැ කියනවා. ඒ කඳුපන්තියේ මම හුදෙකලාවේ දුර්ගේශ්වරි වල බෑවුමින් බෑවුමට පළවෙනි ධ්‍යානෙ වඩ වඩා සැරිසරනකොට ඇතිවෙච්ච ඒ රසය ඒ ප්‍රීතිය පස්සද්ධිය මට කවදාවත් තිබුණේ නැහැ කියනවා. කවදාවත් තිබුණේ නැහැ කියනවා. ඒ ප්‍රීතිය සැපය රජමාලිගාවේ හේමන්ත ඍතුවේ මාලිගාවේ එක තිබ්බේ නැහැ කියනවා. වස්සානේ මාලිගාවේ එක තිබ්බේ නැහැ කියනවා. රත්තරම් මිරිවැඩි සංගලක් දාගෙන ඇවිදිනකොට එක තිබ්බේ නැහැ කියනවා. සිනිදු සලු වලින් සලු ටික පොරෝගෙන දවටක නිදි මේ කාට වස්ත්‍රයක් දරාගෙන ඉන්නකොට තිබ්බේක තිබ්බේ නැහැ කියනවා. එහෙනම් ඒක එහෙනම් ඔයාලා හිතන මේ කාම ලෝකේ සැපේට වඩා එකක්. කාම ලෝකේ සැපේට වඩා එකක් භාවනා කරනකොට ලැබෙනවා. හරිම රසවත් එකක්. ඒකයි භාවනා කරන්න ඕන. ඊට පස්සේ ඒකට දැනුනම් පස්සේ භාවනාව අතාරින්න හිතෙන්නේ නැහැ. ඒක දැනෙනකොට ආයෙ භාවනාව අතාරින්න හිතෙන්නේ නැහැ. ඔයාලා භාවනා කරලා නැති නිසා තමයි ඔය මට්ටම. ඔගොල්ලෝ ඉන්න මට්ටම මෙලා තියන්නේ ඇයි? ඔගොල්ලෝ භාවනා කරලා නැහැ. ඔගොල්ලෝ දුක් වෙන්න ඕන. බෞද්ධකමේ නාමයෙන් ඔගොල්ලෝ කලබල වෙන්න ඕන. උඟා කලබල වෙන්න ඕනේ ඇයි? අනේ අපිට භාග්‍යතුන් වහන්සේගේ ප්‍රධාන දේ මග හැරුණා කියලා. ප්‍රධාන දේ මග හැරුණා කියලා කලබල වෙන්න ඕන. ඉතින් ඔයාලට ඒ කලබලේ නැත්තේ ඇයි? ඕගොල්ලෝ භාවනා කරපු අය නෙමෙයි. ලංකාවේ මම මේ කියන්නේ ටීවී එක බලන අයටත් එක්කනේ. ඒතර මෙතනට ආපු අයටම නෙමෙයි. ඒතර මේ බලන හැමෝටම කියන්නේ ඕගොල්ලෝ ගොඩාක් භාවනා කරපු අය නෙමෙයි. ගොඩනෙ පොඩකව භාවනා කරපු අය නෙමෙයි සමහර අය. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ පළවෙනි ධ්‍යාන සැපය කාම සැපේ නෙමෙයි දිවි ලෝක සැපයක් පරාදයි කියනවා. මිනිස්සෙක් විඳින කාම සැපේ නෙමෙයි කියනවා. ඒ දිව්‍ය ලෝකේ සැපයටත් වඩා ඉහළ එකක් කියනවා. එහෙනම් දෙවිවරුන්ටත් වඩා සැපේ උරගාන්න පුළුවන් ආධ්‍යාත්මික අවකාශයක් අපිට තියාගෙන තමයි මේ දුක් වෙවි ඉන්නේ. කනස්සල්ලෙන් ඉන්නේ. එතකොට දැන් මේක කිව්වම අරය පුදුම වුණා මා ගන්දියා. එයාට හරි පුදුමයි මේ කතාව ගැන. හරිම පුදුමයි යාට. දැන් පින්වත්නි හොඳට බලන්න මේ කියන දේ. දැන් මේ බුදුරජාණන්සු වදාලා මේ විදිහට කාමසැපෙන් අයින් වෙලා අධ්‍යාත්මික අවකාශයක් ලැබුණා. ආයේ කාමසැපේට වඩා ඒ අධ්‍යාත්මියටයි ෘචිය. ඒ ෘචිය එනකන් තමයි අමාරු. ඒ ෘචිය ඇති වෙනකන් තමයි භාවනාව ටිකක් ඉතාම දුෂ්කර. එතෙන්ට එනකන් ටිකක් දුෂ්කරයි හැබැයි. භාවනාව දුෂ්කරයි. දැන් මේ පින්නතුන් කියන්නේ භාවනාවේ ඇති වෙන චිත්තචෛතසික ධර්ම. ඒත් භාවනා කරන්න ඕන. භාවනාවේ චිත්තචෛතසික ධර්ම විදර්ශනා කරන්නේ කොහොමද කියලා. එතකොට භාවනාවේ උපදින චිත්තචෛතසික ධර්ම විදර්ශනා කරන්න නම් එයා භාවනා කරන්න ඕන. එයා භාවනා කරන්න කලින්ම විදර්ශනා කරනවා නම් ඔන්න ලස්සන දෙයක් මම මේ කියන්නේ. භාවනා කරන කෙනෙකුට නම් මේක හරි වටිනවා. හරිම වටිනවා මම මේ කියන වචනේ. පින්වත්නි මේ භාවනාවට කලින් කරන්න ඕන දෙයක් තියෙනවා. මොකක්ද දන්නවද? ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ප්‍රතිවේක්ෂණා කරන්න ඕන. නැත්තම් භාවනාව වැඩින්නේ නැහැ. කවුරුත් මේ වචනේ කියලා නැහැ ඔයාලට. භාවනා කරන්න කලින් ඔයාලා කරන්න ඕන දෙයක් තියෙනවා. ඒකයි ඒක භාවනාව නොවැඩෙන්න හේතුවක්. මොකද්ද? ආර්යෂ්ටාංගික මාර්ගයේ ප්‍රත්‍යවේක්ෂණා කරන්න ඕන භාවනාවට අදාළව. මොකට අදාළවද? භාවනාවට අදාළව. වඩන වඩන භාවනාවට අදාළව. ඊට පස්සේ ඒක විදර්ශනා කරනකොට ආය ආර්යෂ්ටාංග මාර්ගයේ ප්‍රත්‍යවේක්ෂණා කරන්න ඕන. එතකොට ආර්යෂ්ටාංග මාර්ගයේ ප්‍රත්‍යවේක්ෂණා කරන්න විනාඩි 5ක් යනවා. ආර්යෂ්ටාංගික මාර්ගයේ ප්‍රත්‍යවේක්ෂණා කරන්න විනාඩි කීයක් යනවද? 5යි. ආර්යෂ්ටාංගික මාර්ගයේ ප්‍රත්‍යවේක්ෂණා නොකොට භාවනා කරන්නේ නැහැ අපි. ඒ කියන්නේ භාවනා කළාට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි අර ඉහළ දියුණුවක් කරා යනවනම් මගඵල ගැන අදහසක් තියෙනවනම් සෝතාපන්න වෙන්න ඕන කියලා පොඩි අදහසක් ඔයාලගේ ඇතුලේ තියෙනවනම් ස්ථීරවම ওই පින්නතුන්ලා කරන්න ඕන දෙයක් තියෙනවා. ඒ මොකද්ද? ආර්යෂ්ටාංගික මාර්ගයේ භාවනාවට අදාළ වෙන විදියට ප්‍රතිවේක්ෂණා කරන්න ඕන. ඒක මේ වගේ. දැන් උදාහරණයකට මෙහෙම හිතමු. ඔයාලා භාවනාව කරනවා. හිතමුකෝ සලායතන අනිත්‍ය භාවනාව තමයි කරන්නේ. සලායතන අනිත්‍ය. සලායතන කියන්නේ අර ඇස හේතුන්ගෙන් හටගත් හේින්ද, හේතු වෙනස් වීමෙන් වෙනස් වී යන හේින්ද අනිත්‍යයි අනිත්‍යයි. ඇසට පේන රූපයේද හේතුන්ගෙන් සකස් වෙලා අනිත්‍යයි. ඇසට රූපේ එකතු වෙනකොට පහළ වෙන සිත චක්කු විඤ්ඤාණ සිත අනිත්‍යයි අනාත්මයි කියකේ බලනවා. මේ තුන එකතු ස්පර්ශය අනිත්‍ය වී යන එකක්, ඇති වෙලා නැති වෙලා යන එකක් අනිත්‍යයි. ඒක මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මෙ නෙමෙයි. ස්පර්ශින් නිසා ඇසෙන් රූප දැක්කම විඳීම් හට ගන්නවා. චක්කු සම්පස්සජා වේදනාව අනිත්‍යයි. හේතුන්ගෙන් හටගත්තේ හින්ද, හේතු වෙනස් වීමෙන් වෙනස් වී යන හින්ද අනිත්‍යයි අනාත්මයි. චක්කු සම්පස්සජා වේදනාව පදනම් කරගෙන සංඥා රූප සංඥා හට ගන්නවා. ඒවා හේතුන්ගෙන් හටගත්තේ හින්ද, හේතු වෙනස් වීමෙන් වෙනස් වී යන හින්ද අනිත්‍යයි අනාත්මයි. අනිත්‍යයි අනාත්මයි කියලා බලනවා. එයා හැම බලනවා. ඊට පස්සේ චක්කු සම්පස්සජා වේදනාවෙන් හටගත්තා වූ රූප සංඥාව හේතුන්ගෙන් හටගා රූප විතර්ක, රූප විචාර, රූප දැක්කම හිතට ඇති වෙන මේ චිත්තචෛතසික ධර්ම හේතුන්ගෙන් හටගත්තේ හින්ද, හේතු වෙනස් වීමෙන් වෙනස් වී යන හේින්ද ඒක අනිත්‍යයි අනාත්මයි. රූප දැක්කාම ඇති වෙන මේ ක්‍රියාවලිය තුළ ඇති වෙන රූප තණ්හාව, ඕකනේ අපිට වෙන අවුල. රූප තණ්හාවද හේතුන්ගෙන් හටගත්තද? හේතුන්ගෙන් හටගෙන තියෙන රූප තණ්හාව. ලෝකේ නිසා නෙමෙයි, ලෝකේ රූප තියෙන නිසා රූප තණ්හාව ඇති වුණා නෙමෙයි. මා තුළ හේතු සකස්වල හේතුන් නිසා ඇතිවෙච්ච දෙයක් රූප තණ්හාව කියන්නේ. හේතුන්ගෙන් හටගත්ත හේින්ද, හේතු නැතිවීමෙන් නැතිවී යන හේින්ද අනිත්‍යයි අනාත්මයි කිය කිය බලනවා. එහෙම බලනවා. ඇසට අනුව විතරයි බලන්නේ. ඇයි වෙලාවකුත් නැන්නේ? නැත්නම් ඔක්කොම කරන්න ගියොත් එහෙම අඩුම අපට යයි. ඔක්කොම කරන්න ගියොත් මේකට අඩුම පැය කමාරක්වත් යන්නේ. දැන් මේ ඔයාලගේ මේ වැඩ පිළිවෙල ඇතුලේ පැය කමාරක් කියන්නේ ඔයාලට හීනයක් වගේනේ. මේ කරගෙන යනකොට ඉන්න පුළුවන් පින්වත්. කරලා බලන්න. අපරාදේ නැත්තම් මේ බුද්ධ ශාසනය අතහැරලා යයිනේ. ජවයේ ගන්න මේ වගේ දේශන අහලා අහලා ජවයේ ගන්න වයසට ගියත් පුළුවන් කරන්න. වයස ප්‍රශ්නයක් නෑ. වයස ලෙඩෑඳි හරි කරන්න පුළුවන්. මේ බණ අහගෙන ඉන්නවා ලෙඩෑඳි ඉඳලා තමාට උඩ බලන අහගෙන ඉන්නවා ටීවී එක දිහා බලන්නවත් බෑ ඔළුව හරවලා. තමාර සත්පුරුෂ දරුව ටීවී එක දාලා දෙනවා අම්මට තාත්තට. එයා ලෙඩෑඳි අහගෙන ඉන්නවා මේ යාළ පවා මේක ලෙඩෑඳි ඉඳලා හරි කමන්නෑ පින්වත්නි මේක කරන්න. මේක කරන්න. හැබැයි මේක මෙහෙම කරන්න කලින් ඒකට අනුව ආර්යෂ්ටාංගික මාර්ගයේ මුලින් ප්‍රතිවේක්ෂා කරනවා. භාවනාවෙන් වාඩි වෙලා මුළු ආර්යෂ්ටාංගික මාර්ගයේම ප්‍රතිවේක්ෂණම් කරනවා. කොහොමද ප්‍රතිවේක්ෂණ කරන්නේ? සම්මා දිට්ඨිය මෙයයි. ඔන්න හිතනවා යා. මැස් දෙක පියාගෙන හිතනවා. කොහොමද සම්මා දිට්ඨිය මෙයයි? කොහොමද සම්මා දිට්ඨිය? මේ ඇසේ ඇතිවීම නැතිවීම දකින්න එකයි සම්මා දිට්ඨිය. ඇස හේතුන්ගෙන් හටගත්ත බවත්, හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යන බවත් දකින්න එක තමයි සම්මා දිට්ඨිය. අන්න සම්මා දිට්ඨි ප්‍රත්‍යක්ෂණ කරනවා දැන්. සම්මා සංකප්ප ඊළඟට ප්‍රත්‍යක්ෂණ කරනවා. සම්මා සංකල්පය මෙයයි. එහෙම බලන්න යා. සම්මා සංකල්පය කියන්නේ ඇස හේතුන්ගෙන් හටගත් බව තේරෙන්නේ නැත්තම්. හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යන බව තේරෙන්නේ නැත්තම් කාම සංකල්පනා හැහැරා ඇති වෙනවා. ව්‍යාපාද සංකල්පනා හැහැරා ඇති වෙනවා. එහෙන් රූප දැක්කාම ඇලීම් ගැටීම් ඇති වෙනවා. හැබැයි සම්මා දිට්ඨිය තිබ්බොත් ඇස හේතුන්ගෙන් හටගත්තා හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යනවා කියලා යම් කෙනෙකුට බලන්න පුළුවන් නම් මොකද වෙන්නේ? එම් බලන්න පුළුවන් නම් එයාට ඇසින් ඇලීම් ගැටිමින්නේ කාම සංකල්පනා ව්‍යාපාද සංකල්පනා එන්නේ. අන්න සම්මා සංකප්ප. සම්මා සංකල්පේ මෙයයි. සම්මා වාචාව මෙයයි. අර ඇලීම් ගැටීම් නැති නිසා ඇහෙන් දකින ලෝකය අරමුණු කරගෙන එයා බොරු කියන්නේ, කේලම් කියන්නේ, හිස් වචන කියන්නේ, පරුස වචන කියන්නේ. සම්මා වාචාව මෙයයි. ඒ නිසාම ඇහින් රූප දකින්නක ඇතුළේ යාගින් කය තුලින් ඇහින් රූප දැක්කාම කයින් ඇලීම් ගැටීම් පදනම් කරගෙන මැදිහත් වීමක් නැහැ. සම්මා කම්මන්තේ මෙයයි. ඇස හේතුන්ගෙන් හටගත්ත හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යනවා කියලා දැක්මට අපි මොකද්ද කිව්වේ? සම්මා දිට්ඨිය. ඒකට කියන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය. ඒ සම්මා දිට්ඨිය නිසාම හේතුන්ගෙන් හටගෙන හේතු නිරුද්ධ වෙනකොට ඇස නිරුද්ධ වී යනවනේ. ඒ නිසා ඇස මතමට පදිංචි වෙලා ඉන්න බෑ. හැබැයි මේ වෙලාවේ පේනවා ඇස පාලනින් තොරයි. හැබැයි මේ වෙලාවේ පේනවද නැද්ද? පේනවා. පාලනින් තොරයි. ඒ නිසා මේ වෙලාවේ ඇසින් කෙලෙස් ඇතුළට ඉන්නේ නැති මට්ටමට හැතියා ගන්න ඕන. මේ වෙලාවේ ඇසින් කෙලෙස් ඇතුළට ගලන්නේ නැති විදියට අපි ඇහැ තියාගෙන ඉන්නවා නම් ඒ තියාගෙන ඉන්න එකට අපි කියන්නේ මොකද්ද? සම්මා ජීවය. ඇස හරහා කෙලෙස් වලට අභියෝග කරන්න යා දෙන්නේ නැහැ. සම්මා ජීවය මෙයයි. හරි, මේ වෙලාවේ ඇසින් කෙලෙස් ගලන්නේ නැහැ කියන්නේ ඇස හේතුන්ගෙන් හටගෙන හේතු නිරුද්ධ වෙමි නිරුද්ධ වී යනවා කියලා දකින්න එක මොකද්ද? කුසලය. අකුසලය මොකද්ද? ඇස හරහා ඡන්දයද, රාගයද, නන්දියද, තෘෂ්ණාවද හදාගන්න එක හිතේ, ඒක අකුසලය. දැන් අර කුසලය පේනවා මොකද්ද? මේ මට්ටමට ආර්ය සම්මාදිට්ඨික ශ්‍රාවකෙක් විදිහට හැති යාගෙන ඉන්න එක කුසලය. එතකොට අකුසලය ඇසහරා ඡන්දය රාගේ නන්දිය තෘෂ්ණාව ගලන විදිහට හැ පාවිච්චි කරන එක අකුසලය. දැන් යාට කුසල් අකුසල් පේනවා. ඒ නිසා යාට හිතෙනවා කුසලයේ මතම ශක්තිමත් වෙන්න ඕන කියලා යාට දැනෙනවා. අන්නේ කුසලයේ මතම ශක්තිමත් වෙන්න ඕන කියලා දැනෙන එකට මොකද්ද කියන්නේ? මොකද්ද ඒකට කියන්නේ? වායාමය. වායා අන්නේ ඇහැ හරහා නේද දැන් සම්මා වායාම පේන්නේ? සම්මා සති. සම්මා සතිය මෙයයි. ඇස මානසිකාර ප්‍රත්‍යයෙන් හට ගන්නවා. ඇසේ යම් පහළවීමක් ඇද්ද මානසිකාරය කළාම එහැ වැඩක ඇහැ පහළ වෙන්නේ. චක්කායතනේ පහළ වෙන්නේ මොකක් නිසාද? මානසිකාරය කළොත්. මානසිකාරයේ තියෙන විදියට අනුව ඒ ආයතන පවතින්නේ. ඇසේ මානසිකාරය නැත්තම් ඇහැ ඔහොම තිබ්බා කියලා පේනවද? පේන්නේ නැහැ. කන මෙහෙම තිබ්බා කියලා මානසිකාරය නැතුව වෙන කල්පනාවක හිටියොත් ඇහෙනවද? සමහර අය ළඟටම ඇවිල්ලා කතා කරත් අපි එකපාර කලබල වෙලා නැගිටින්නේ. කලබල වෙලා හැරිනවා. කලබල වෙලා දඟලලා අහ මොකද මොකද කියලා අහනවා. ඇයි මම මෙච්චර වෙලා කතා කරා ඇහුන්නේ නැද්ද කියලා අපි අහන්නේ. එතකොට එයා කියන්නේ නෑ ඇහුන්නේ නැහැ කියලා. ඇහුන්නේ නැහැ කියන්නේ එයාගේ අන එයා ඒක ගණන් අරන්නේ නැද්ද? නැහැ. එයාගේ ආයතන ඒ මානසිකාරයේ වෙන වෙන පැතිවල තිබිලා. මානසිකාරයේ පැත්තේ තිබිලා නැහැ. එනම් මේ චක්කායතනේ මානසිකාරේ අනුහටගත් එකක්. මානසිකාරේ නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යන එකක් කියලා බලන එක ධම්මානුපස්සනාව. ඒකයි ති මොකටද? සාමා සතියට. එතකොට මේ මට්ටමට ඇහැ සම්බන්ධ කෙලේ විතර්ක විචාර සංචේතන ඇති නොවන විදියට ඇහැ පාවිච්චි කරන මට්ටම තුල ශක්තිමත් වෙනවා නම් විතක්ක විචාර දක්වා උඩුදුවන් නැත්තම් ඇසේ මුලාව දක්වා ඇසෙන් දකින ඇසේ දෘෂ්ටි මාත්‍රය තුල ඇසේ දෘෂ්ටි මාත්‍රය තුල මේ ව්‍යාකූලත්වයේ දක්වා උඩුදුවන්නේ නැත්තම් ඒක මොකද්ද? සම්මා සමාධිය. සම්මා සමාධිය මෙයයි කියලා භාවනාවට වාඩි වෙලා දැන් මේ මොන භාවනාව කරන කෙනාද? සලායතන නිරෝධ භාවනා කරන කෙනාට අනුව මට දැන් උදාහරණයක් නේ කියන්න වෙන්නේ. එතකොට යා මෙන්න මේ විදියට ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රතිවේක්ෂණා කළොත් තමයි භාවනාව වේගින් වැඩෙන්නේ. භාවනාව වේගින් වැඩෙන්න මේක උගුළු කරන්න ඇති දෙයක් නේද? දැන් ඔයාලට පුළුවන් අද ඉඳලා භාවනා කරනවා නම් කරද්දී භාවනාවට භාවනාසනයට එකතු වෙන්න කලින්, ඒ කියන්නේ පරියන්කෙන් වාඩි වෙලා කමඨහනට එකතු වෙන්න කලින් ඒ කමඨහනට අදාළව ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රත්‍යවේක්ෂණා කරන්න ඕනේ. ඒකට ඒක මේක හොඳට තේරෙන කෙනෙකුට විනාඩි 3කින් විතර කරන්න පුළුවන්. ඇයි ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තොරව නිවන් මාර්ගය කියලා එකක් නැහැ. නිවන් දකින්න කියලා එකක් නැහැ පින්වත්නි. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රතිවේක්ෂණා කිරීමෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයට මහ විශාල ගෞරවයක් යනවා. ගෞරවයක් යනවා. එතකොට මෙන්න මේක භාවනාවේ ඉතාම වැදගත් දෙයක්. සමහරට ඕගොල්ලන් භාවනාව නොවැඩෙන්න ඔන්න ඔය පොඩි ගැටලුව බලපාලා තියෙන්න පුළුවන්. ඊට පස්සේ යා විදර්ශනා කරන්න ලෑස්ති වෙනකොට එයා ඊට කලින් ආය ප්‍රතිවේක්ෂණා කරන්න ඕනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් යා විදර්ශනා කරනවා නම් චිත්තචෛතසික ධර්ම ටික යා විදර්ශනා කරනවා නම් භාවනාවේදී. එයා භාවනාවේදී ඊට පස්සේ මේ භාවනා කරනකොට මේ පිණුතුන් කියන්නේ චිත්තචෛතසික ධර්ම පහළ වෙනවනේ. භාවනා කරනකොටත් පහළ වෙන්නේ චිත්තචෛතසික ධර්ම. එතකොට ඒ කියන්නේ සිත ඔස්සේමනේ අපිට භාවනා කරන්න වෙන්නේ. භාවනා කරන්න වෙන්නේ මේ මට්ටමේ ඇතුලේ. එතකොට මේ මට්ටම තුල ඕගොල්ලෝ භාවනා කරනකොට චිත්තචෛතසික ධර්ම ටික ඔය විදියටම ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔස්සේ විමසන්න ඕනේ. ඊට පස්සේ භාවනා මැදදි කරන එකක් ඒක. සමහර අයට ඒක මැදදි කරන්න ඕනේ. මොකද මේ මැදදි කරනකොට යාට වෙනදට වඩා සිත විසිරෙන්න පුළුවන් සමහර අයට. ඒතකොට මැදදි කරන්නේ. හැබැයි නොවැඩෙන කෙනෙක් දැන් මේක කරලා කරලා නොවැඩෙන අය ඉන්නවා නේද? එතනින් එහාට නිකන් මේක කර අන්න ඒ අය මේක මෙතන පාවිච්චි කරලා බලන්න. දැන් ඇයි භාවනා කරනකොටත් පහළ වෙන්නේ තමන් තුළ හුද්දු චිත්ත චෛතසික ධර්ම ටිකක් ඇතිවෙලා නැතිවෙලා යamak විතරනේ මම භාවනා කරනවා කියලා කිව්වත් මම මේ භාවනාව කළා, බුදුගුණ භාවනාව කළා, අසුභය කළා, මෛත්‍රිය කළා, මරණ සතිය කළා කියකිය කියනකොට ඇත්තටම වඩාපු භාවනාවක් නෑ. මේ මොහොතේ හුදු චිත්ත චෛතසික ධර්ම ටිකක් හිත තුළ ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යාමක් මිසක් වෙන මොකක්වත් වෙලා තියෙනවද? මොකක්වත් නෑ. මම බුදුගුණ වැඩුවා කියලා කිව්වට වඩාපු මම ඉන්නවා කියලා දැනුණට කවුද පින්වත්නි වඩලා තියෙන්නේ? මේ මොහොතෙත් මම බුදුගුණ වැඩුවා කියලා දකින තැන හුදු චිත්ත චෛතසික ධර්ම ටිකක් හුදු ස්කන්ධ පරම්පරාවක් ඇති වෙලා නැති වෙලා යාමක් මිසක් වෙන වෙච්ච කිසිම දෙයක් තියනවද? මොකක්වත් නැහැ. කිසිවක්වත් නැහැ. කිසිවක්වත් නැහැ පින්වත්නි. එතකොට හුදු චිත්ත චෛතසික ධර්ම ටිකක් ඇතිවි ඇතිවි නැතිවි නැතිවි ගිහි නාම රූප පරම්පරාවක් ඇති වෙලා නැති වෙලා ගිහි. එතකොට දැන් අපි හිතමුකෝ සලායතන අනිත්‍ය භාවනාව කරනවා. ඇස අනිත්‍යයි, හේතුන්ගෙන් හටගත්ත හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යනවා. අනිත්‍යයි අනාත්මයි කියලා බැලුවම අනිත්‍යයි අනාත්මයි කියලා මම බැලනවා කිව්වට එහෙම බලනකොට අනිත්‍ය බව වැටහෙන්නේ කොහෙටද? ඇස හේතුන්ගෙන් හටගත්තා, හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යනවා කියලා වැටහෙන්නේ මොකටද? පින්වත්නි සිතට වැටහෙන්නේ. ඒක දැනගන්නේ මොකෙන්ද? මනෝ විඥාණයෙන් දැනගන්නේ. ඇහැ හරහා නෙමෙයිනි. හේතුන්ගෙන් හටගත්තා, හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යනවා කියලා දැනගන්නේ මනෝ විඥානෙ, චක්කු විඥානෙ. ඇසරගෙන බලලා නෙමෙයිනේ තේරුම් ගන්නෙ. කනින් අහලා නෙමෙයිනේ. භාවනා කරනකොට මන ආයතනය අනුව නිසිත පවතින්නේ. ඇස් පියාගෙන ශබ්ද පැත්තට යන්නේ, ගඳ සුවඳ පැත්තට යන්නේ. භාවනා රම්මණයටම හිත එකතු කරලා ඉන්නේ. එහෙම ඉන්නකොට මොකද්ද වෙන්නේ? පින්වත්නි මනෝ විඥානේ පහළ වීමක්, මනෝ විඥානේ ඇතිවීමක් නැතිවීමක් විතරයි. ඒකට අනුව ඇස අඳුන ගන්නවා. හේතුන්ගෙන් හටගත්ත බවත් අඳුන ගන්නවා. හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යන බවත් අඳුන ගන්නවා. අනාත්ම බවත් අඳුන ගන්නවා. ඒ අඳුන ගන්න එක මොකද්ද? ඒ අඳුන ගන්න එකට මොකද්ද කියන්නේ? ඒ අඳුන ගන්න එක චෛතසිකනේ. චෛතසික ඒ අඳුනා ගැනීමට අපි ස්කන්ධයන්ගෙන් මොකද්ද කියන්නේ? සංඥාවක් ඇතිවීමක් නැතිවීමක් විතරයි. මෙහෙම බලනකොට අර කාමයන් අරමුණු නැති නිසා, රාග ද්වේෂ අරමුණු නැති නිසාම යා තුල සිතුවිලි වේගය අඩු වී සිත ප්‍රීතිමත් වෙන්න පටන් ගන්නවා. එක්තරා ප්‍රීතියක් ඇති වෙනවා සංසේ නිකන් සමහරට. ඉතින් මේ ලොකු ප්‍රීතියක් නෙමෙයි, ඉහවහා ගියපු ප්‍රීතියක් නෙමෙයි, පස්වන ප්‍රීතියක් නෙමෙයි, මෝරපු ප්‍රීතියක් නෙමෙයි. නාමුත් යම් කිසි ආකාරයක සිත තුළ සියුම් ප්‍රීතියක් ඇති වෙන්න පුළුවන්. ඒ මොකද්ද? ඒ මොකද්ද හටගත්තේ? වේදනා ස්කන්ධයක ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යාම. ඊට පස්සේ පින්වත්නි, ඒ පුද්ගලයා තුළ, ඒ පුද්ගලයා තුළ ඒකට අදාළවම හොද්දට ඇත්ත තමයි, මේක නම් දුකක්මයි, මේ ඇස කියන්නේ දුකක්මයි, ඇස සකස් වීම දුකක්මයි, අනාගතයේ ඇස හැදිලා තියෙන එක දුකක්මයි, මේ ඇස කියන්නේ දුකටම කියන වචනයක් කිය කියා එයා මොකද කරන්නේ? ඇස දුක්ඛ, එයාට පේනවා මේ ඇසේ පැවැත්ම වනායි දුකේම පැවැත්ම. ඇස හටගත්තා කියලා කියන්නේ බව රෝගයකම හට ගැනීමක්, ලෙඩවීමක්මයි. ශාන්ත ප්‍රණීත මන්දුර දෙයක් නෙමෙයි කියලා එයාට දැනෙන්න පේන්න තේරෙන්න පටන් ගන්නවා පින්වත්නි. එහෙම දැනෙන්න පේන්න තේරෙන්න පටන් ගන්නකොට එයා තුල පින්වත්නි හටගන්නේ ධම්ම විජේ බොජ්ජංගයක්මයි. ධම්ම විජේ දුක්ඛාරිය සත්‍යයෙන් යට එයාගෙම හැපෙන්න ගන්නවා. භවනා කරද්දී ඔක වෙන්නේ. එතකොට ඒ මොකද්ද? පින්වත්නි යා තුල හුදු සංඛාරස්කන්ධයක ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යාමක්මයි. ඒකට අනුව තමයි මේ කාය පස්සද්දේ වාඩි වෙලා ඉන්නකොට තමන්ගේ කාය තුල බොහොම සම්සිඳුණු බවක්, බොහොම සම්සිඳුණු බවක් දැනෙනවා, වැටෙනවා. තේ සම්සිඳුණු බව දැනෙනකොට වැටෙනකොට ඒ සම්සිඳුණු බවත් එක්කම පින්වත්නි යා තුල මහ පුදුමාකාර කාය පස්සද්දයක් ඇති වෙනවා. ඒ කාය පස්සද්දේ වනාහි රූපස්කන්ධයක ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යාම. එතකොට අර පංචස්කන්ධේ අර පිළිවෙලට නිමි දැන් අපි කිව්වේ විඤ්ඤාණස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංඛාරස්කන්ධය, රූපස්කන්ධය. මෙන්න මේ විදියට ඔය ටික බලලා ඔය පිනතුලා මොකද කරන්න ඕනේ? ඒ බලලා ඒ ටිකත් අනේ මේ ටික මට තේරෙන එක සම්මා දිට්ඨිය නේද? මෙයයි සම්මා දිට්ඨිය. හරිම වැදගත් එකක් මේ මේ දේශනාව. භාවනා කරන කෙනෙකුට නම් මේක ඉතාම රස දේශනාවක්. අනේ මේ විදියට පංචස්කන්ධයක ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යාමක් නම් තියෙන්නේ කෝක කැමැත්තෙන් අල්ලගන්න ලෝකයක්, ගැටෙන්න ලෝකයක් කොහෙද තියෙන්නේ? භාවනා කරනකොටත් මේක නම් වෙලා තියෙන්නේ. භාවනා රම්මණයටවත් මගේ සිත බැඳෙන්න ඕනේ නෑ නේද කියලා නෙක්ඛම්ම සංකල්පනාව භාවනාව තුළම උපදිනවා. මෙයයි සම්මා සංකල්පය. මේ බඳු ස්කන්ධ ටිකක් ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යනවනම් මට භාවනාව වැඩුණාද කියලා කියන්න තරම් මොනවද ඉතුරු වෙලා තියෙන්නේ? සම්මා වාචා. නිකම්ම අර ಗುಣධර්ම ටික අර ආර්ය අෂ්ටාංග මාර්ග අර කියාපු පිළිවෙලට මේ දේශනාවේ කියපු රටාවට ඔය පින්නතුන්ලා මෙතනදී ආය ආර්ය අෂ්ටාංග මාර්ගේ ප්‍රතිවේක්ෂණය කරනවා. භාවනාව තුළ ස්කන්ධ ටික දකින්න, ස්කන්ධ ටික අරගෙන ඒ ස්කන්ධ ටික ඇති වෙන නැති වෙන විදිය දකින්න එක මෙතන ඇති වුණ තියුණු සම්මා දිට්ඨියක් නේද කියලා. එතන ඇති වෙන සම්මා දිට්ඨිය අර මුලින් ඇති වෙච්ච මුලින් සම්මර්සණය කරපු සම්මා දිට්ඨිය තියෙනවනේ, ඒකට වඩා දියුණුයි. අන්න එහෙම ඒ විදියට සම්මර්සණය කරලා අර ස්කන්ධ ටික ගන්නවා. මේ පින්වත්නි ඇස හේතුන්ගෙන් හටගත්තා, හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යනවා. ඒක අනිත් ඒක ඒ ඒ ඒ විදිහට අනිත්‍යයි. ඒක මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මෙ නෙමෙයි කියලා සලායතන බැලුවේ. ඒක නෙමෙයි දැන් ගන්න විදර්ශනාවට. දැන් විදර්ශනාවට ගන්නෙ මොකද්ද? මේ විදිහට ඇස දෙස බලනකොට, රූපේ දෙස බලනකොට, චක්කු විඥාන දිහා බලනකොට, චක්කු සම්පස්සේ දිහා බලනකොට, චක්කු සම්පස්සෙන් උපන් වේදනාව දිහා බලනකොට, රූප සංඥාව දිහා බලනකොට, රූප විතර්ක දිහා බලනකොට, රූප විචාරය දිහා බලනකොට, රූප සංචේතනාව දිහා බලනකොට, රූප තණ්හාව දිහා බලනකොට, කොහොමද බැලුවේ? හේතුන්ගෙන් හටගත්ත, හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යනවා. ඒ නිසා මේක අනිත්‍යයි අනිත්‍යයි. මේක ඇතුලේ මම කියලා ගන්න, මගේ කියලා ගන්න, මගේ වසඟේ පවතන මොකුත් නැහැ. මේක අනාත්මයි කී කිය බලපු ගමනේ මේ විදර්ශනාවට ගන්නේ. ඒ බලනකොට හටගත්තා උස්කන්ධ ටික අර ආර්යශ්‍රැංග මාර්ගයෙන් ප්‍රත්‍යවේක්ෂණා කළේ. අනේ ප්‍රත්‍යවේක්ෂණා කරපු ටික දැන් විපස්සනාවට ගන්නවා. අනේ මෙතන හුදු මේ විදියට බලනකොට හුදු පංචස්කන්ධයක ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යාමක් නම් උනේ මේ පංචස්කන්ධය වෙන වෙනම බලන්නේ. හැබැයි ඈ පංචස්කන්ධේ මේක මිටකට අරගෙන බලන්නේ වෙන වෙනම බලනවා. ඒ බලන්නේ අර දැක්ක පිළිවෙලට. කොහොමද ඉස්සල්ලාම දැක්කේ? මේ විදියට මෙනෙහි කරනකොට මාතුල හටගත්තේ මොන විඤ්ඤාණයේද? මනෝ විඤ්ඤාණේ. චක්කු විඤ්ඤාණේ නෙමෙයිනේ. ඒ මනෝ විඤ්ඤාණය අරගෙන විඤ්ඤාණ ස්කන්ධයේ විදි මනෝ විඤ්ඤාණය කියන්නේ විඤ්ඤාණ ස්කන්ධයක්නේ. විඤ්ඤාණ ගොඩක් හටගත්තේ නැවත නැවත විඤ්ඤාණ ස්කන්ධ ගොඩක් හටගත්තේ. ඒ විඤ්ඤාණ ස්කන්ධ ගොඩ විඤ්ඤාණ ස්කන්ධේම අරගෙන ඒකයි ස්කන්ධ කියන්නේ. ස්කන්ධ කියන්නේ මොකටද? ගොඩක් කියන එකනේ. ඒ විඤ්ඤාණ ස්කන්ධය අරගෙන ඒක අනිච්චානුපස්සී විහෙරති, අනත්ත විරාගානුපස්සී, අනත්තානුපස්සී විහෙරති, විරාගානුපස්සී විහෙරති, නිරෝධානුපස්සී විහෙරති, පටිනිස්සග්ගානුපස්සී විහෙරති. මේක අත්හැරලා දාන්න ඕන කියලා. පටිනිස්සග්ගානුපස්සනාව කියන්නේ ඒකනේ. අත්හැරලා දාන්න ඕන, වෙන්න කරන්න දෙයක් නැහැ කියලා වේදර්ශනා කරනවා. ඊට පස්සේ චක්කු මනෝ විඥානේ පාලවීම නිසාම යා මොකද්ද අඳුනගත්තා. සංඥා ස්කන්ධේ වෙනම ගන්නවා. ඒකත් විරා මේ අනිත්‍යානුපස්සී විහෙරති, අනත්තානුපස්සී විහෙරති, විරාගානුපස්සී විහෙරති, නිරෝධානුපස්සී විහෙරති. පාටි නිසා මේකෙත් රැඳෙන්න අල්ලගන්න මේ භාවනා කරනවා කියලා මෙතන රැඳිලා ඉන්න මොකක්වත් නැහැ. මේකත් අත්හැරලා දාන්න ඕනික. මේකෙත් රැස්සෙන්නේ අභිසංකාරයක්මයි. මොනවාද රැස්වෙන්නේ? ආනිංජාභිසංකාරය කියලා සංකාරයක් රැස්වෙන්නේ. මේ කෙනුත් භාවයමයි හදන්නේ. අත්හැරලා දැම්මුත් තමයි යමා නිවන කියලා. එතකොට තමයි ආ නිවනට කේන්ද්‍රගත වෙන්නේ. සෝතාපන්න ඵලයට කේන්ද්‍රගත වෙන්නේ. සෝතාපන්න ඵලයේ පැත්තට හැරෙන්නේ මෙන්න මේ විදිහට බැලීමෙන්. මේ විදිහට බලන්නේ නැති කෙනෙක් කවදාවත් සෝතාපන්නකම පැත්තට හැරෙන්නේ නැහැ. එතකොට මේ විදිහට බලන්නේ නැති කෙනෙකුට කවදාවත් පුළුවන්කමක් නැහැ ජීවිත අවබෝධය කරා යන්න. එතන මෙන්න මේ ටික තමයි, මෙතන චිත්තචෛතසික ධර්ම ටික තමයි අපි විදර්ශනාවට ගන්න. හැබැයි විදර්ශනාවට ගන්න කලින් ඉතා වැදගත් දෙයක් අපි කරන්න ඕනේ. මොකද්ද කරන්න ඕනේ? ආර්ය ශ්‍රැංග මාර්ගයේ ප්‍රත්‍යවේක්ෂණා කරන්න ඕනේ. ඉතින් පරිපූර්ණ භාවනාවකදී ආර්ය ශ්‍රැංග මාර්ගයේ තැන් දෙකකදී ප්‍රත්‍යවේක්ෂණා කරන්න ඕනේ. තැන් දෙකකදී නෙමෙයි, ඔයගොල්ලෝගේ හිතෙන් අහලා බලන ඔයගොල්ලෝ එක තැනකදීවත් ප්‍රත්‍යවේක්ෂණා කරන්නේ. එක තැනක දිවක් කරන්න ඇති අය ඉන්නවා. මෙතන භාවනා කරන්න ඇති අය ඉන්න නිසා මේ දේශනාව අදාළම නැහැ. ඒ නිසා මේ භාවනා කරන අයට විතරයි මේක අදාළ. ඒ නිසා නමුත් මේ මාතෘකාවක් හදන්න ඇත්තේ බොහොම භාවනා කරන කෙනෙක්. ඒ නිසා මේ පින්නතුන් බොහොම වටිනා මාතෘකාවක් මේ කළ දෙන්නේ. මේකෙන් ගොඩක් අය ප්‍රයෝජන ගන්නවා. මේ ලංකාවේ ගොඩක් භාවනා කරන අය ඉන්නවා අපේ මේ දේශනහන. ඒ අය ගොඩ දෙනෙක් මේකෙන් උදව්ව ගන්නවා. ඒ සියලු දෙනාටම මේ උතුම් කුසලය, ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස, නිවන් මඟ පූර්ණී කර ගැනීම පිණිස හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දේශනාවේ දායකත්වයේ කඩුගණ්ණාව අඹගස්තැන්න මවුන්ට් වීව් නිවසේහි පදිංචි නිමල් සිරිසේන මහත්මාත්, චම්පා මාරසිංහ මහත්මියත්, දැනට විදේශගතව සිටින අශෝභා සිරිසේන දේනියත්, එවගේම සමීර දිසානායක මහත්මා, එවගේම තිවෙන් දිසානායක පුතණුවන්, ඕලුමලි මාලි සිරිසේන දියණිය, අනුෂ්ක ඩී සිල්වා පුතණුවන් ප්‍රදාන පින්වත් පිරිසයි දායකත්වයේගෙන කටයුතු කරන්නේ. නිමල් සිරිසේන මහත්මාටත් චම්පා මාර්තිංග මහත්මිය ඇතුළු මේ ධර්ම ශ්‍රවණයට මේ රැතුණව මේ පිනතුන් සියලු දෙනාටම අපි ආශිර්වාද කරනවා. මේ පිනතුන්ලා මහ විශාල කුසලයක් මේ කරගත්තේ. පොදු මේ බෙබ්දේශන අහන ලක්ෂ ගාණක් මිනිසු ඉන්නවා. ඒ කවුරු හරි කෙනෙක් භාවනා කළොත් කොච්චර දෙයක්ද මේ පිනතුන් මේ දායකත්වයේ දරපු කුසලයේ ඔය පිනතුන්ටමයි ඒක රැස් වෙන්නේ. මේ කුසලයේ ඔය පිනතුන්ලාමයි සිද්ධ කරගත්තේ. ඒ ඔය පිනතුන්ගේ ජීවිතේට මේක මහ විශාල මහමෙරක් වගේ ලොකු කුසලයක්. මේ කුසලයේ ස්වල්ප එකක් නෙමෙයි. මේක දන් හැන්දක් පුදනවා වගේ එකක් නෙමෙයි. බොහෝ පිරිසක් කෙලින්ම ජවය ගන්නේ විමුක්තියට. කෙලින්ම විදර්ශනාවට උදව් ගන්නේ. විදර්ශනාව කියන්නේ භව නිරෝධයේ පිණිස ඒකායන මාර්ගකම පාර. ආයි දෙගන්නේ පාරවල්. ඒතට ඒකට තමයි උදව් කෙනෙක් ගන්න. දන් දුන්නොත් සුගතිය යන්න කෙනෙක් උපකාරය ගන්න. ගොඩක් වෙලාවට. ඒ නිසා මේ දේශනාව මේක නෙමෙයි. කෙලින්ම භවය අකුලන දේශනාව මේවා. කෙලින්ම ශ්‍රාවකයව සෝතා සක්කාය දිට්ඨිය කඩන තැනකට කේන්ද්‍රගත කරන දේශනාව මේවා.
එනිසා මේ දායකත්වයේ දරපු නිමල් සිරිසේන මහත්මයාට, චම්පා මාරසිංහ මහත්මියට මම විශාල කුසලයක් මේ රැස් කරගත්තේ. මේ රැස් කරගත්තා වූ කුසල් ඒ පින්තුන්ටත් මේ සම්බන්ධ වුණු සියලුම දෙනාට මේ කුසල් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. විශේෂයෙන්ම පරලෝ සපත් දෙමව්පියන් වන සුගතදාස මාරසිංහ පියතුමන්ට, ශාන්තිලතා මාරසිංහ මෞතුමියට, එම් කේ සිරිසේන පියතුමන්ට, සිරියාවති මෑණියන්ට, සිරිල් ප්‍රනාන්දු පියතුමාට, එවගේම චන්ද්‍රා පියසීලි මෞතුමියට, පරලෝ සැපත් සංසාරගත සියලු ඥාතීන්ටද මේ කුසල් අනුමෝදන් වේවා. විශේෂයෙන්ම නිමල් සිරිසේන මහත්මා නමිනුත්, චම්පා මාරසිංහ මහත්මියගේ නමිනුත් වර්ග පරම්පරානුගතව සංසාරගතව මියගිය සියලු ඥාතීන්ට මේ කුසල් බලවත් වේවා. සියලු දෙනාගේම භවයේ සුවපත් වේවා. සංසාර දුක්ගෙවා ලැබුණු තුම් නිවන් පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දේශකයන් වහන්සේ විච අපටත්, අපගේ පින්වත් දෙමව්පියන්ටත් මේ කුසල් නිවන් මඟ පූර්ණී කරගන්නට බලවත් වේවා කියලා අදිෂ්ඨාන කොට තිබෙනවා. ඒ වෙනුවෙන්ද නිමල් සිරිසේන මහත්මයා, චම්පා මාරතිංග මහත්මිය ප්‍රදාන පින්තුන්ට අපි ආශිර්වාද කරනවා. ආර්ය මහා සංඝරත්නයටද මේ කුසල් අනුමෝදන්ව සුවසේම උතුම් සුඛ ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගනිත්වා කියලා අදිෂ්ඨාන කොට තිබෙනවා. දායකත්වයේ දරූ පින්තුන් හැම දිනාටමත්, සුජීවත්ව සිටින සියලු දෙනාටමත්, මේ මැදිරියට රැස් වුණා වූ මේ සියලුම දෙනාටත් මේ කුසල් උපකාර වේවා. ඔය පින්තුන්ලා සියලු දෙනාටම කායික යහපත, මානසික යහපත, නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව වේවා. ජීවිතාවබෝධයේ ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. මේ මාස ජන්මදිනයේදී ඇති තිවේන් දිසානායක පුතාටත්, චම්පා මාරසිංහ මහත්මියටත්, එවගේම නිහිලි ගමගේ දියණියටත්, අශෝකද සිල්වා මහත්මාටත් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. කායික මානසික සුවපත් බව ප්‍රාර්ථනා කරනවා. දීර්ඝායුෂ සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා. නිදුක් නිරෝගී සුව වේවා. විදේශගතව සිටින දරුවන්ගේ රැකී රක්ෂා, අධ්‍යාපන කටයුතු ආදී සරු අප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න මේ ධර්ම දානමේ කුසල් බලවත් වේවා. සියලු දිනාටම සුවසේම ජීවිත අවබෝධය කරා යන්නට මේ කුසල් හේතුපකාර වේවා. සතරවරම් රජ දරුවන්, සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත්, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත්, අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරි පවතින, පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ කුසල් මග්ගඵල නිවන් පිණිස හේතුපකාර වේවා. සතරවරම් රජ දරුවන්, සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ට, බ්‍රහ්මරාජ මණ්ඩලවලට, අවීචී පටන් බවාග්‍රය දක්වා විහිදී පැතිරි පවතින, පෙනෙන නොපෙනෙන හැම දිනාටම මේ උතුම් කුසල් නිවන් දොරටුවක් වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
ක්ලේශක්ඛයෝ